ओम शांति। देदासी सिपाहे मार्त मस दाहवन दिन उदासन मुरली बाप दादा मधुबन मुरली सारय सुमीरी दारुवनी मनुष्य तत्वेन देवता तत्वेट पत्पीमे मेम अध्यापने होंदिन इगेनगेन ओब अन्नायटत इगेन व्ययतुई सामये देशयटत සතුටේ දේශයත් වෙතට යන මග සැමට පෙන්වන්න. ප්‍රශ්නය: සතෝ ප්‍රදාන් උත්සාහවන්තයින්ව හඳුනාගත හැකි සලකුණු මොනවාද? පිළිතුර: ඔවුන් අන් අයවත් තමා හා සම අය බවට පත් කරවනවා. ඔවුන් නිරන්තරයෙන් බොහෝ පිරිසකට යහපත සලසනවා. දැනුමේ ධනයෙන් තම සාක්කු පුරවා ගනිමින් ඔවුන් එය දානය කරනවා. උපත් 21ක් සඳහා වූ තම උරුමය දිනා ගනිමින් ඔවුන් එය දිනා ගැනීමට අන් අයවත් උනන්දු කරවනවා. ගීතය ශිවාට නමස්කාර වේවා. ඕම් ශාන්ති. ඔබ දැන් මේ අසුන්ගෙන සිටින්නේ භක්තිවන්තයින් විසින් ගුණ ගායනා කරන ඒ එකම එක කෙනා ඉදිරියේමයි. එම නිසා ඔබ තුළ විශාල සතුටක් තිබිය යුතුයි. ඔබ ඔහුට ශිවාට නමස්කාර වේවා කියා කියනවා. කොහොම නමුත් ඔබ එවන් ප්‍රණාම ඔහුට පුද කළ යුත්තේ නැහැ. දරුවන් තම පියාව සිහිපත් කරනවා. ප්‍රණාම නමස්කාර පුද කරන්නේ නැහැනේ. ඔහුත් ඔබගේ පියායි. ඔබ ඔහුගෙන් උරුමයක් ලබනවා. ඔබ ඔහුට ප්‍රණාම පුද කරන්නේ නැහැ. නමුත් සිහිපත් කරනවා. ශරීරය තුළ සිටින ජීවය ඔහුව සිහිපත් කරනවා. පියා මෙම ශරීරය අරගෙන ඉන්නේ ණයටයි. පියාගෙන් අසීමිත උරුමයක් දිනාගන්නේ කෙසේද යන මග ඔහු අපට පෙන්වනවා. සත්‍යුගය සතුටේ දේශය බවත් ජීවයන් සිටිනා ලෝකය සාමයේ දේශය බවත් ඔබ ඉතාමත් හොඳින් දන්නවා. අපි සාම දේශයේ වැසියන්ය යන්න ඔබගේ සිහියේ තිබෙනවා. මෙම කලියුගය අනිවාර්යෙන්ම හැඳින්වෙන්නේ දුකෙහි දේශය ලෙසයි. ජීවවන අප දිව්‍ය ලෝකයේ වෙත යාමට මනුෂ්‍ය තත්වයෙන් දේවතාවරුන් බවට පත්වීමට දැන් ඉගෙන ගන්නා බව ඔබ දන්නවා. ලක්ෂ්මී හා නාරායන් දේවතාවරුන් නවලෝකයේ සඳහා ඔබලා සාමාන්‍ය මනුෂ්‍ය තත්වයෙන් දේවතාවරුන් බවට පත්විය යුතුයි. ඔබ ඉගෙන ගන්නේ පියා සමගයි. සෑම කෙනෙක්ම ඉගෙන ගන්නේ විවිධ මට්ටම් වලින්. ඔබගෙන් ඇතැම් අය දරනා උත්සාහය ඉතාමත් ඉහළයි. නමුත් ඇතැම් අයගේ උත්සාහය හරිම අඩුයි. සතෝ ප්‍රදාන උත්සාහවන්තයින් අන් අයවත් තමා හා සමකරවා ගැනීමට එක් එක් ආකාරයෙන් උත්සාහයන් දරනවා. ඔවුන් විශාල පිරිසකට යහපත ගෙන එනවා. මෙම ධනයෙන් තම සාක්කු පුරවා ගනිමින් එය දානය කළ තරමට එතරම් යහපතක්ද ලැබෙනු ඇත. මිනිසුන් දානය කරනවා. පසුව ඊළඟ උපතේදී එහි ඵලය ඔවුන් කෙටි කාලයකට ලබනවා. එහිත් ඇත්තේ කුඩා සතුටක් පමණයි. ඉතිරි සියල්ල දුකම පමණයි. නමුත් ඔබ කෙසේ හෝ උපත් 21කටම සතුට ලබනවා. බලන්න, මෙම දුකත් එක්ක බලන විට දිව්‍ය ලෝකයේ සතුට කොයිතරම් වෙනස්ද කියලා. ඔබ අසීමිත පියාගෙන් අසීමිත සතුටක් දිව්‍ය ලෝකයේදී ලබනවා. මිනිස්සු දෙවියන් නාමයෙන් පුද පූජාවන් කරමින් දානමාන ආදිය දෙනවා. ඒ වක්‍රාකාර දෙයක් ඔබ දැන් සිටින්නේ කෙලින්ම ඔහු ඉදිරියේමයි. පියා දැන් මෙහි පැහැදිලි කරනවා. භක්ති මාර්ගයේදී දෙවියන්ගේ නාමයෙන් දානමාන පුද පූජාවන් කළහොත් ඔවුන්ගේ ඊළඟ උපතේදී මිනිසුන්ට එහි ඵලය ලැබෙනවා. කෙනෙක් කිසියම් හොඳ දෙයක් කළහොත් එහි හොඳ ඵලය ඔවුනට ලැබෙනවා. නරක දෙයක් නැතිනම් පාපයක් කළහොත් එයට අදාළ ප්‍රතිඵලයත් ඔවුනට ලැබෙනවා. මෙම කලියුගයේදී දිගටම සිදුවන්නේ පාපයනුයි. කිසිම පිනක් සිදුවන්නේ නැහැ. වැඩිම වුණොත් කෙටි කාලීන සතුටක් ලබනවා. කොහොම නමුත් සත්‍යයුගයේදී ඔබ උපත් 21කටම අඛණ්ඩ වූ සතුටක් ලබනවා. එහි නමම සතුටේ දේශය යන්නයි. මෙය සාමයේ දේශයටත් සතුටේ දේශයටත් යාමට ඇති මගයි කියා ඔබට ප්‍රශ්නවලදී ලිවිය හැකියි. සාමයේ දේශයේ වෙතටත් සතුටේ දේශයේ වෙතටත් යාමට ඇති පහසුම මග මෙයයි. දැන් මේ කලියුගයයි. එක සිප්පි කටුවක තරම්වත් වියදමක් නොකර කලියුගෙන් සත්‍යයුගයට යාම සඳහා අපිරිසිදු ලෝකයෙන් පිරිසිදු ලෝකයට යාම සඳහා වුණු පහසුම මග මෙයයි. එවිට මිනිසුන්ට මෙය අවබෝධ වේවි. මිනිසුන්ට ඇත්තේ ගල් බුද්ධියක් නිසා ඔහුනට පැහැදිලි කර දීමට බාබාමය වඩාත් පහසු කරවනවා. මේකේ නමම පහසු යෝගාව. පහසු දැනුම යන්නයි. බාබා දරුවන් වන ඔබව ඉතාමත් ඥානවන්ත අය බවට පත් කරවනවා. ලක්ෂ්මී හා නාරායන් ඥානවන්තයි. ක්‍රිෂ්ණා ගැන නොයෙකුත් දේ ලියවී තිබෙනවා. නමුත් සියල්ල බොරු අපවාද. ක්‍රිෂ්ණා කිව්වා, "අම්මා, මම වෙඬරු ගත්තේ නැහැ" කියලා. ඒ කියමනෙහි තේරුම කුමක්ද යන්නවත් ඔහුන් දන්නේ නැහැ. "මම වෙඬරු ගත්තේ නැහැ." "එහෙනම් කවුද ගත්තේ?" "දරුවෙකුට පොවන්නේ කිරි." "දරුවෙක් වෙඬරු කයිද නැතිනම් කිරිබොයිද?" "වෙඬරු බඳුන බිඳ දැමීම වැනි දේවල් සිදු වුණා කියා කියනවා. නමුත් ඇත්තටම එහෙම දේවල් සිදු වුණේ නැහැ. ඔහු කොහොම නමුත් අවසානයේදී දිව්‍ය ලෝකයේ කුමාරයායි. ශිව බාබාගේ ගුණ පමණයි ගායනා වෙන්නේ. ලෝකයේ වෙන කිසිම කෙනෙක්ව වර්ණනාවට ලක්වී නැහැ. මේ කාලය වන විට සෑම කෙනෙක්ම අපිරිසිදුයි. නමුත් භක්ති මාර්ගයේ ප්‍රශංසාව තිබෙනවා. භක්තිවන්තයින්ගේ මාලාව ගැන සඳහන් වී තිබෙනවා. කාන්තාවන් අතරින් වැඩියෙන්ම ප්‍රසිද්ධ මීරායි. පිරිමි භක්තිකයින්ගෙන් ප්‍රසිද්ධ නාරායන්වයි. ඒක භක්තියේ මාලාව බවත් අනිත් එක දැනුමේ මාලාව බවත් ඔබ දන්නවා. භක්තිවන්තයින්ගේ මාලාවෙන් ඔවුන් රුද්‍රාගේ කොටසක් බවට පත්වෙනවා. පසුව රුද්‍රාගේ මාලාවෙන් විෂ්ණුගේ මාලාව නිර්මාණය වෙනවා. රුද්‍රාගේ මාලාව ඇත්තේ සංගම යුගයේදී. මෙම රහස දරුවන් වන ඔබගේ සිහියේ තිබෙනවා. බාබා ඔබ ඉදිරියේම අසුන්ගෙන මේ සියල්ල පැහැදිලි කර දෙනවා. බාබා ඉදිරියේම අසුන් ගත් විට හිරිගඩු පිපෙනා තරම් සතුටක් ඔබ තුළ ඇති විය යුතුයි. ආහා, මගේ සිය ගුණයක් වූ වාසනාව. සිය ගුණයකින් අවාසනාවන්ත වුණු අය සිය ගුණයකින් වාසනාවන්ත වෙනවා. කුමාරයින් රාගයේ අසිපත අද්දක නැහැ. බාබා කියනවා ඒක රාගයේ අසිපතයි, දැනුමත් අසිපතක්. පියා කියා තිබෙනවා දැනුමේ ආයුධ දේවතාවරුන්ගේ අතේ පෙන්වා තිබෙන්නේ භෞතික ආයුධ ලෙසයි. ඒවා ප්‍රචණ්ඩකාරී ඒවා. සදර්ශන චක්‍රය කියන්නේ කුමක්ද කියා මිනිස්සු දන්නේ නැහැ. ආගමික ග්‍රන්ථවල ක්‍රිෂ්ණාව සදර්ශන චක්‍රය සමග පෙන්වීමෙන් ඔවුන් පෙන්වා ඇත්තේ ප්‍රචණ්ඩත්වයම පමණයි. ඔබලා දැන් සදර්ශන චක්‍රධාරීන් බවට පත් වී සිටිනවා. ඔවුන් එය පෙන්වා ඇත්තේ ප්‍රචණ්ඩකාරී දෙයක් ලෙසයි. දරුවන් වන ඔබලාට දැන් තමා පිළිබඳවත් චක්‍රය පිළිබඳවත් දැනුම ලැබී තිබෙනවා. බාබා කියනවා බ්‍රහ්මාගේ කටින් උපන් බ්‍රාහ්මණ වංශයේ අලංකාරය මෙන්ම සදර්ශන චක්‍රධාරීන් වන්නේ ඔබලායි. මෙහි තේරුම දන්නේ ඔබ පමණයි. උපත් 84ත් ලෝක චක්‍රයත් පිළිබඳ වූ දැනුම ඔබට තිබෙනවා. මුල් කාලයේදී සත්‍යයුගයේදී තිබුණේ සූර්ය වංශයයි. පසුව චන්ද්‍ර වංශය පැමිණියා. ඒ දෙකම එකට හඳුන්වන්නේ දිව්‍ය ලෝකය කියලයි. ඔබ අතරිනුත් ඔබ එකිනෙකාගේ බුද්ධිය තුළ මේ සියල්ල රැඳී ඇත්තේ එක් එක් මට්ටමිනුයි. බාබා ඔබට උගන්වා තිබෙන අතර ඔබ එය ඉගෙනගෙන දක්ෂයින් වෙලා ඒ ලෙසින්ම ඔබ දැන් අන් අයටත් යහපත සැලැස්විය යුතුයි. ඔබලා සදර්ශන චක්‍රධාරීන් බවට පත්විය යුතුයි. ඔබලා බ්‍රහ්මාගේ කටින් ඉපදෙන දරුවන් බවට පත්වන තෙක් ශිව බාබාගේ උරුමය දිනාගත හැකේ කෙසේද? දැන් ඔබලා බ්‍රහ්මීන්වරුන් වෙලා තමන් ශිව බාබාගෙන් තම උරුමේ දිනා ගන්නවා යන්න ඔබ අමතක නොකළ යුතුයි. කරුණ සටහන් කරන්න, මෙම ඉනිමඟ උපත් 84ක එකක්. ඉනිමඟක පහළට පැමිණීම හරිම පහසුයි. පඩිපෙලක් නගිනා විට මිනිස්සු කොන්ද අල්ලාගෙන නගින ආකාරය බලන්න. කොහොම නමුත් සෝපානයකුත් තිබෙනවා. බාබා දැන් ඇවිත් ඉන්නේ ඔබට ඒ සෝපානය ලබා දීමටයි. ආරෝහණ තත්වය එක තප්පරයකින් ලබා ගත හැකි. දැන් මේ තමන්ගේ ආරෝහණ අවධියයි යන සතුට දරුවන් වන ඔබ තුළ තිබිය යුතුයි. අපි අපගේ ඉතාමත් ආදරණීය බාබාව සොයාගෙන සිටිමු. ඔහු වගේ ආදරණීය දෙයක් තවත් කොහෙවත් නැහැ. සාධ සන්‍යාසීන් පවා ඔවුන් කවුරු වුණත් සිහිපත් කරන්නේ එකම එක ආදරවන්තයාවයි. සැවම ඔහුගේ ආදරවන්තයන්. නමුත් ඔහු කවුද? ඒ කිසිවක් ඔහුනට තේරෙන්නේ නැහැ. නිකම් ඔහෙ කියනවා. ඔහු සර්ව ව්‍යාප්තී කියලා. ශිව බාබා අපට මොහුලවා උගන්වනවා. ශිව බාබාට තමන්ගේම කියා ශරීරයක් නැහැ. ඔහු උත්තරීතර ජීවයයි. උත්තරීතර ජීවය යනු ශිවා යන නමින් හඳුන්වන දෙවියනුයි. සෑම ජීවයකටම තමාගේ ශරීරය වෙනුවෙන් වෙනම නමක් තිබෙනවා. ශිවා කියා හැඳින්වෙන එකම එක උත්තරීතර ජීවියයි සිටින්නේ. මිනිස්සු ඔහුට විවිධාකාර වූ නම් දී තිබෙනවා. ඔහු වෙනුවෙන් විවිධාකාර වූ දේවාල සාදා තිබෙනවා. ඒවායේ අර්ථය දැන් ඔබට වැටහෙනවා. බොම්බේ වල බුබුල් නාත එනම් බබූරි නාත කටුවලට ඇති අධිපති සඳහා දේවාලයක් තිබෙනවා. මේ කාලයේදී ඔහු ඔබව කටුවලින් මල් බවට පත් කරවනවා. ඔහු ඔබව ලෝක පාලකවරුන් බවට පත් කරවනවා. ඉතින් ප්‍රධානම දේ නම් ජීවයන්ගේ පියා එකම එක්කෙනෙක් යන බවයි. භාරතයේ මිනිසුන්ට උරුමය හිමිවන්නේ ඔහුගෙන් පමණයි. ලක්ෂ්මී හා නාරායන් භාරතයේ පාලකවරුනුයි. ඔහුන් චීනෙන් ආපු අය නොවෙයි. මුලදී ජීවලස්සනයි, පසුව අවලස්සන වෙනවා. ජීවවල කහට බැඳිලා නිසා අවලස්සනයි. මේ කියමනත් ඔහුන් ගැනයි. ගුමු ගුමු නද දෙන මීමැස්සෙක් පොඩි කූඹියෙක්ව තමා හා සමායෙක් බවට පත් කෙරෙව්වා. සන්‍යාසීන් වෙනස් කරන්නේ මොනවාද? සුදු ඇඳුම් අඳිනා අයව කහපාට ඇඳුම් අඳිනා අය බවට පත් කරවා හිස මුඩු කරනවා. නමුත් ඔබ මෙම දැනුම ගන්නවා, ඔබ ලක්ෂ්මී හා නාරායන් වගේ ලස්සන වෙනවා. ස්වභාව ධර්මය පවා දැන් තමෝ ප්‍රදාන්. මේ පෘථුවියත් තමෝ ප්‍රදාන්. ඉන් ලොකු හානියක් සිදු වෙනවා. අහසෙත් කුණාටු ඇති වෙනවා. ඒවායින් බරපතල හානි සිදු වෙනවා. ව්‍යසන හා කලබල දිගටම සිදු වෙනවා. මේ ලෝකයේ දැන් ඇත්තේ උත්තරීතර වූ දුකක්මයි. එහි ඇත්තේ උත්තරීතර සතුටකුයි. බාබා ඔබව උත්තරීතර දුකින් උත්තරීතර සතුට වෙතට ගෙන යනවා. මේ ලෝකයේ විනාශය සිදු වී පසුව සියල්ල සතෝ ප්‍රදාන් වෙනවා. දැන් උත්සාහ දරා ඔබ කැමති ප්‍රමාණයේ උරුමයක් බාපාගෙන් දිනා ගන්න. නැතිනම් පසුව අවසානයේදී පසුතැවිලි වීමට සිදු වේවි. බාබා ආවා, නමුත් අපි මුකුත් කළේ නැහැ. පිදුරු ගොඩට ගිනි ඇවිලුණු විට ඔවුන් කුම්භකරණ නිද්‍රාවෙන් අවදි වේවි. ඒ වෙලාවට වේදනාවෙන් අඬා දොඩා මියදී යාවි. වේදනා බර ඇඳුම් වලින් පසු ජයග්‍රහණයේ හඬ ඇසේවි. කලියුගයේ ඇත්තේ අපේක්ෂා භංගත්වයමයි නේද? දිගටම එකිනෙකා මරා ගන්නවා. බොහෝ පිරිසක් මරණයටපත් වේවි. කලියුගයට පසු අනිවාර්යෙන්ම සත්‍යුගය ස්ථාපනය වේවි. ඒ දෙක අතර ඇත්තේ සංගම යුගයයි. සුභ මංගල වූ සංගම යුගය කියා හැඳින්වෙන්නේ මෙයයි. තමෝ ප්‍රදාන් තත්වයෙන් සතෝ ප්‍රදාන් වීමට බාබා හොඳ මාර්ගයක් පෙන්වා දෙනවා. ඔහු කියන්නේ නිකම් මා සිහිපත් කරන්න කියලා විතරයි. වෙන කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. දරුවන් දැන් මේ කාලයේ ඔළුව පහත් කර කර වඳින්නවත් අවශ්‍ය නැහැ. බාබා ඉදිරියේ කෙනෙක් අත් එකට එකතු කර ආචාර කළහොත් බාබා කියන්නේ ජීවය වෙන ඔබටත් අත් නැහැ, බාබාටත් අත් නැහැ. ඉතින් එහෙනම් කා වෙනුවෙන්ද අත් එකතු කරන්නේ? භක්ති මාර්ගයේ හෝ කලියුගයේ කිසිදු සලකුණක්වත් මෙහිදී තිබෙන්න බැහැ. අහෝ ජීවයනි, ඇයි ඔබ අත් එකට එකතු කළේ? ඔබගේ පියාවන මා සිහිපත් කරන්න එපමණයි. සිහිපත් කිරීමකදී අත් එකට එකතු කිරීම අවශ්‍ය නැහැ. මිනිස්සු ඉරටත් වඳිනවා, මහත්මාවරුන්ටත් වඳිනවා. ඔබ ඔබගේ අත් එහෙම එකතු කළ යුතු වන්නේ නැහැ. මේ මම ණයට අරගෙන තියෙන ශරීරයයි. කෙනෙක් ඔබ ඉදිරියේ අත් එකට එකතු කර ආචාර කළොත් ඔබත් ඔහුට එසේම කළ යුතුයි. ඔබ මේ තේරුම් ගත යුතුයි. මම ජීවයක්. මම ශරීරය පිළිබඳ වූ බන්ධනෙන් නිදහස් විය යුතුයි. අප දැන් නිවස බලා යාමටයි ඉන්නේ. මෙම ශරීරයේ කෙරෙහි අපුලක් ඇති වෙලා වගේ මෙම පැරණි ශරීරය ගැරඬියෙක් හැවාරිනවාසේ අත්හැර දැමිය යුතුයි. මීමැස්සෙකුටත් කූඹියෙක්ව තවත් මීමැස්සෙක් බවට පත්කරවීමට තරම් ඥානයක් තිබෙනවා. දරුවන් වන ඔබලා පාප සාගරයේ ගිලෙමින් සිටින අයව දැන් ඉන් පිටතටගෙන කිරි සයුර වෙත ගෙන යා යුතුයි. පියා දැන් කියනවා, දැන් අපි සාමයේ දේශයේ බලා යමු. මිනිස්සු සාමය වෙනුවෙන් ඇතිතරම් තම ඔළුව ගහගන්නවා. සන්‍යාසීන්ට දිව්‍ය ලෝකේ ජීවන මුක්තිය ලැබෙන්නේ නැහැ. ඔහුනට මුක්තිය ලැබෙනවා, දුකින් ගැලවෙනවා. පසුව සාමයේ දේශයේ වෙතට යනවා. පළමුවෙන්ම ජීවයන් පහළට පැමිණෙන්නේ ජීවන මුක්තියටයි. පසුව ජීවන බන්ධනයකට හසු වෙනවා. ජීව සතෝ ප්‍රදාන. නමුත් පසුව ඉනිමගේ පහළට ගමන් කරමින් එනවා. පළමුවෙන්ම ඔවුන් සතුට අත්විඳිනවා. පසුව පහළට එන ගමන් තමෝ ප්‍රදාන විය යුතුයි. දැන් නැවතත් වතාවක් සෑම කෙනෙක්වම නිවස බලාගෙන යාමට පියා පැමිණිය යුතුයි. පියා කියනවා, මා සිහිපත් කරන්න. ඔබ පාරිශුද්ධත්වයට පත්වේවි. පියා පැහැදිලි කර කියා දී තිබෙනවා, මිනිස් ජීව තම ශරීරය අතහැර යන විට සෑහෙන වේදනාවක් විඳිනවා. මන්ද ඔවුන් දඬුවම් විඳිය යුතුයි. උදාහරණයක් ගත්තොත්, ශිවාගේ නාමෙන් බිල්ලක් වුණොත් තමන් මුක්තිය වෙතට යනවා කියා අසා තිබෙනා නිසා කාශිහි කඩු පහරකට ඔවුන් තම ජීවිතේ දන් දෙනවා. ඔබ දැන් තමාව බිල්ලට දෙනවා. පසුව මෙම කරුණු භක්ති මාර්ගයේදීත් ක්‍රියාත්මක වෙනවා. මිනිස්සු ශිවා වෙනුවෙන් ගිහින් බිලි වෙනවා. පියා දැන් පැහැදිලි කරනවා, කිසිම කෙනෙකුට නිවස වෙත යා නොහැකි. තම පාප දුරුවන තරමට ඔවුන් ගිහින් බිලි වෙනවා. පසුව ගිනුම නැවතත් ඇරඹෙනවා. ඔබ දැන් මේ ලෝක චක්‍රය ගැන දන්නවා. දැන් මේ ඇත්තේ සැමගේම අවරෝහණ කාලයයි. පියා කියනවා, මා පැමිණ සෑම කෙනෙකුටම මුක්තිය දානය කරනවා. මා සෑම කෙනෙක්වම නිවස වෙත ගෙන යනවා. කොහොම නමුත් කිසිම අපිරිසිදු කෙනෙක්ව මා සමග ගෙන යන්නේ නැහැ. එම නිසා ඔබ පාරිශුද්ධත්වයට පත්වන්න. එවිට ඔබගේ දැල්ල දැල් වී තිබේවි. විවාහ මංගල්‍යයකදී කලයක් මත ගිනි දැල්ලක් පත්තු කර මනාලියගේ හිස මත තබන සිරිතක් තිබෙනවා. මේ සිරිත ඇත්තේ භාරතයේ පමණයි. එය මනාලයාගේ හිස මත තබන්නේ නැහැ. මන්ද ඔහු දෙවියන් වශයෙන්ුයි සලකන්නේ. දෙවියන්ගේ හිසට උඩින් ගින්නක් පත්තු කරන්න පුළුවන්ද? පියා පැහැදිලි කරනවා, මගේ ගින්න දැනටමත් දැල්විලයි තිබෙන්නේ. මා ඔබගේ ගින්න දැල්වනවා. පියා හඳුන්වන්නේ දැල්ලක් ලෙසයි. බ්‍රහ්ම සමාජයේත් ගිනි දැල්ල ගැන විශ්වාස කරනවා. දැල්ල සැම විට දැල්වලයි තිබෙන්නේ. ඔහුන්ට මතකය එය පමණයි. දෙවියන් කියා සලකන්නේ එය පමණයි. පොඩි පොඩි දැල් පසුව ලොකු දැල්ල සමග එකට එකතු වෙනවා කියා ඔහුන් පසුව සිතනවා. එවන් මත ගණනාවක් තිබෙනවා. පියා කියනවා, ඔබගේ ධර්මය විශාල සතුටක් ගෙන දෙන්නක්. දිව්‍ය ලෝකයේදී ඔබට ලොකු සතුටක් දැකිය හැකි වේවි. නව ලෝකයේදී ඔබලා දේවතාවරුන් වෙනවා. ඔබගේ හැදහැරීම අනිවාර්යෙන්ම නවලෝකයේ සඳහායි. අන් සියලුම අධ්‍යාපනයන් ඇත්තේ මේ ලෝකයේ සඳහායි. මෙහිදී ඔබ හොඳින් ඉගෙනගෙන අනාගතයේදී තත්වයක් දිනාගත යුතුයි. ගීතාවේ රාජයෝගාව උගන්වා තිබෙනවා. අවසානයේදී යුද්ධය පමණයි ඉතිරි වුණේ. පාණ්ඩවයන් සමග බල්ලෙක් පෙන්වා තිබෙනවා. දැන් පියා කියනවා, මා ඔබව දෙවි දේවතාවරුන් බවට පත් කරවනවා. මෙහි විවිධාකාර වූ දුක්ගෙන දෙන ආකාරයේ මිනිසුන් තමයි සිටින්නේ. රාගය නම් වූ අසිපත පරිහරණය කිරීම නිසා විඳින්න සිදුවන්නේ විශාල දුකක්. අසීමිත පියාවන දැනුමේ සාගරය තමාට උගන්වයි යන සතුට දරුවන් වන ඔබලා තුළ තිබිය යුතුයි. ඔහු තමයි සියලුම ආදරවන්තයින්ගේ ආදරවන්තයා. ආදරවන්තයින් වන අප කල්ප භාගයක් පුරාවට ඔහුව සිහිපත් කළා. ඔබ දිගටම ඔහුව සිහිපත් කළා. දැන් පියා කියනවා, මම දැන් පැමිණ සිටිමි. මාගේ උපදෙස් පිළිපදින්න. තමා ජීවයක් බව සලකා පියාවන මා පමණක් සිහිපත් කරන්න. වෙන කිසිම කෙනෙක් සිහි කරන්න එපා. මා සිහිපත් කිරීමෙන් තොරව ඔබගේ පාප දුරු නොවනු ඇත. දිගින් දිගටම සෑම දෙයක්ම සම්බන්ධයෙන් වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න. බාබා ඔබට උපදෙස් දේවි. මේ ආකාරයෙන් ඔබගේ වගකීම් සපුරා ගන්න. මේ උපදෙස් පිළිපැද්දොත් තබන සෑම පියවරකදීම කෝටි ගණනක් උපයා ගත හැකි වේවි. උපදෙසක් ගත්තොත් ඔබගේ වගකීම ඉන් අහවරයි. අච්චා සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්, දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. අසීමිත පියාගෙන් තම අසීමිත උරුමය දිනා ගැනීමට නම් ඍජුවම පරමාත්ම දෙවියන්ගේ නාමයෙන් දානය කරමින් කුසල් කරන්න. දැනුමේ ධනයෙන් තම සාක්කු පුරවා ගනිමින් අන් අයටත් එය දානය කරන්න. අංක 2. මෙම සුභ මංගල සංගමයේදී සෑම බන්ධනයකින්ම තමන්ව නිදහස් කරවා ගනිමින් ජීවන මුක්තිය ලබා ගන්න. ගුමු ගුමු නද දෙන මේ මැස්සෙක්සේ අන් අයවත් තමා හා සමාය බවට පත්කරවීමේ සේවය කරන්න. වරදානය සියලු ලැබීම් අත්විඳිමින් ඔබ නිරතුරුවම බලවත් වී සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා. විස්තර කරනවා, සියලු ළඟාකර ගැනීම්වල ස්වරූප වූවෝ බලවත් වෙති. සාර්ථකත්වයේ ප්‍රතිමූර්තිය බවට පත්විය හැක්කේ සියලු ලැබීම් ජයග්‍රහණ අත්විඳින එවැනි බලවත් ජීවාත්මයන්ට පමණි. දැන් ලෝකී ජීවාත්මයන් සන්තෝෂයේ සහ සාමය ප්‍රදානය කරන්නන් වන ජීවාත්ම සොයමින් ඇවිදී. ඔබ සතුව සියලු බලතල තොගයක් ඇති විට ඔබට සෑම කෙනෙකුවම සතුටු කිරීමට හැකිවනු ඇත. වර්තමානයේ ඔබට එක් වෙළඳසැලකින් සෑම දෙයක්ම ලබා ගැනීමට හැකිවනසේ ඔබද එයම බවට පත්විය යුතුය. යමෙකුට ඉවසීමට බලයක් ඇති නමුත් මුහුණ දීමට බලයක් නොමැති බව නොවේවා. ඔබට සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වීමට හැකිවන්නේ සියලු බලතල තොග පිටින් තිබුණොත් පමණි. පාඨය ආචාර ධර්මයනු බ්‍රාහ්මණ ජීවිතයේ පියවරයි. පරමාත්ම පියාගේ පියවරෙහි ඔබේ පියවර තැබීම යනු ඔබේ ගමනාන්තයට සමීප වීමයි. මෙම මාසයට අව්‍යක්ත සංඥාව මාතෘකාව සත්‍යයේ සහ යහපත් ආචාරශීලී භවයේ සංස්කෘතියක් හදාගන්න. විස්තර කරනවා, මෙකල සමහර දරුවන් විශේෂ භාෂාවක් කතා කරයි. ඔවුන්ට ව්‍යාජ කිසිවක් දැකීම හෝ ඇසීම දරාගත නොහැකි බව ඔවුන් කියයි. ඒ නිසයි යම් අසත්‍ය දෙයක් දුටු විට හෝ ඇසූ විට ඔවුන් බොහෝ බලපෑම් සිදු කරන්නේ. කෙසේ වෙතත් අනෙක් පුද්ගලයා ව්‍යාජ වන අතර එම ව්‍යාජත්වයේ දැකීමෙන් ඔබ බලපෑම් සිදු කරන්නේ නම් එවිට ඔබ බලපෑම් සිදු කිරීමත් අසත්‍යයක්. ඕනෑම අන්දමක ව්‍යාජත්වයක් අවසන් කිරීමට තමන්ගේ ඇතුළාන්තයේ සත්‍යයේ බලය ධාරණය කරගන්න. ඕම් ශාන්තේ.